ගරුහේ සවිතානගේ මැතව ඔබතුමාට මිනිත්තු 9ක් කාලය ඇත.
විසුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රාජ්‍ය අමාත්‍යතුමා කතා කරාම මම උත්සාහ කරේ එතුමාට ආයතන 11ක් දීලා තියෙනවා. කොයි ආයතන 11 මොනවද කියලා දැනගන්න. මේ මංගාව තියෙනවා වර්තමාන අග්‍රාමාත්‍යතුමා දරණ අමාත්‍යංශ ටික එතුමා විෂයන් 18ක් දරනවා. හැබැයි එතුමාගේ රාජ්‍ය අමාත්‍යවරු දෙන්නට දීලා තියෙන ආයතන ගන්න. ගරු අරුන්දික ප්‍රනාන්ද මැතිතුමනි, පළාත් පාලන විෂය පිළිබඳ ඉන්න රාජ්‍ය අමාත්‍යවරු මම නම කියන්න. එතුමාට අසාධාරණයක් වෙන නිසා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ විතරයි ගැසට් කරලා තියෙන. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන කියන්නේ අර සීඩායක මෙහා පැත්තේ තියෙන මම හිතන්නේ ස්ටාෆ් එක 40ක් විතර ඉන්නවා. ඔබට රාජ්‍ය අමාත්‍යවරයෙක් ඕනද ගරු අමාත්‍යතුමනි? ඊළඟට අපේ අශෝක අමාත්‍යතුමාට දීලා තියෙන දේශීය ණය හා සංවර්ධන අරමුදල විතරයි. ඉතින් මම හිතනවා තේනක විධාන කමේ මහත්තයට දීලා තියෙන මොකද කියලාවත් ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමා අමාත්‍යංශයේ තියෙන 11 වෙන්න නැති කියවන්නේ නැති. අපි දන්නවා මේ රාජ්‍ය අමාත්‍යවරු ටිකට ද මනුෂ්‍ය අමාත්‍යතුමා දීලා තියෙන මොනවද කියලා මම හිතන්නේ මේ අපේ කවුද මොකුත්ම දීලා නැතුව ඇති.
ඔව් අරුන්ඩික වෙනාන්දු මැතුමා
අගේ නම කිව්ව නිසා ගරු හේෂවිතාන මැතුමා, ගරු ප්‍රසන්න නරතු මැතුමා, අපි ගෙනල්ලා ගැසට් කරලා අපිට ආයතන දීලා තියෙනවා.
මම මේ කියපු දෙක නම් මෙච්චරයි
නෑ. අපි දෙදෙනාටම නම් කිසිම අඩුපාඩුවක්
කරලා හරි බොහොම සතුටු වෙනවා. ප්‍රසන්න නරතු
මැතුමා
මම ඉල්ලීමක් කරන අගමැතුමත් එහෙම කරන්න කියලා. අගමැතුමා නිකන් වැඩ
මන්තුමාට කියන්න ඕනේ. ජාතික නිවාස සංගත අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, සාධිපත්‍ය කලමනා
නෑ නෑ ඔබතුමාගේ ප්‍රශ්නෙට
ඔබතුමාගේ අපි උත්තර පැහැදිලි කරලා දෙන්න එපා. වාගේ අපි දන්නේ නෑ කියලා.
හොඳයි හොඳයි.
වාගේ නෝ දන්නේ නෑ කියලා අපි ඔයාට කියන්න එපා. අපිට දීලා තියෙන එක තේක තමයි ඔයාට කියන්න හදන්නේ. තේක තමයි ඔයාට කියන්න හදන්නේ. ඒක තමයි මම ඔයාට කිව්වා. ඔයාට අහුන්නේ නැද්ද ඒක?
හරි.
ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ තරුණයෝ අරගල කරන්නේ තරුණයෝගේ තේනුක ඇමතුමාට යමක් කරන්න පුළුවන් වෙලාවේ ඒ වැඩ ටික දීලා දෙනවා ප්‍රසන්නානන්දතුංග මැතිතුමා. හොඳයි. හැබැයි අගමැතිතුමා දීලා දෙන ආයතන දෙක මේ මම කිව්වේ එක නිල වශයෙන්ම ඕනම් පෙන්වන්න පුළුවන්. මෙන්න කැසට් එකත් එක්කම තියෙනවා. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ස්ටාෆ් එක ඉන්නේ 40ක් විතර. හැබැයි ලක්ෂ ගාණක් විතර කරපු රාජ්‍ය අමාත්‍ය කෙනෙක් දාලා ඉන්නවා. අශෝක ඇමතුමා අපේ මිත්‍රයාට දීලා තියෙන එකේ මම දන්නේ කරන්න පුළුවන් මොනවද කියලා. මනුෂ්‍ය ඇමතුමා මේ මිනිස්සුන්ට දීලා තියෙන්නේ මොනවද? දේශීය ණය හා සංවර්ධන අරමුදල. එච්චරයි අමාත්‍යංශයේ විශේෂ එච්චර රාජ්‍ය අමාත්‍යවන්. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා ඒක වෙනස් කරන්න. ඔබතුමා එහෙම දෙයක් කරලා තියෙනවා. හොඳයි. දැන් මෙතන කතා කරා අපේ මිත්‍රයා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මහා විශාල විදියට මුදල් වීදම් කරා ප්‍රචාරණ කටයුතු වලට කියලා. ඔව් ප්‍රචාරණ කටයුතු වල වීදම් කරා. අපි දන්නවා පෝස්ටර් ගැව්වා. ඒ නිවාස ව්‍යාපෘතිය පිළිබඳ ජනතාව අතරට ගෙනියන්න එතුමා වැඩ කරා. හේතුව එදා එතුමා නිවාස ඇමති විදියට වැඩ කරේ මේ රටේ. දැන් අද ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට තියෙන විශේෂ හම්බුන්නේ නැහැ. එදා දිගම්බර ඇමතිතුමාට කොටසයි, පාඩලි චම්පි ඇමතිතුමාට කොටසයි. මේක කැඩි ගිහලා එතුමා ග්‍රාමීය නිවාස විතරයි වැඩ කරේ. හැබැයි අද වෙනකොට
නියෝජ්‍ය කතානායකතුමා අපේ
පොයින්ට් ඔෆ් ඕඩර්ද
මගේ මම කතා කරපු එක ගැන මෙතුමා දැන් කතා කළේ. විශේෂයෙන්ම මේ මෙතුමාලාගේ නායකයා බේරන්න. හරි, සජිත් ප්‍රේමදාස මැතිතුමා බේරන්න මෙතුමා කතා කරාට. හරි, මෙතුමාලාගේ වියදම
සම්පූර්ණ
රටේ ජනතාවගේ
මේ නියෝජ්‍ය කතානායකතුමනි මම ගෞරවයෙන් ඉල්ලන මේ එයා කතා කරපු එක ගැන. එහෙම නැති මට මේ කතා කරන්න වෙන්නේ නැහනේ. එයාගේ නම කියන්නේ නැතුව කතා කරාම එහෙම දෙන්න එපා කාලේ. මට විනාඩි යනෝනේ. හරි, ඒ නිසා මම කියනවා ගරු ඇමතුමා මේ වෙලාවේ ඉන්න ඔබතුමා විශේෂයෙන් මේ කාරණාව දන්නෝ. මට කියන්න සියපත නිවාස වැඩසටහනට මිලියන 100ක් අරන් මොනවද කරේ? රූපාණි වැඩසටහන් දැම්ම, රූපාණි ඇඩ් දැම්ම, පත්තරේ දැම්ම. මේ සියල්ල කරලා ඉවර වෙලා අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පෝස්ටර් එක අපි ගැන කතා කරනවා. සා ගරු මන්ත්‍රීතුමා, මං කියන්න ගියොත් එහෙම ඉදින් කියන්න ගොඩක් දේවල් කියන්න වෙනවා. මිත්‍රයනේ, ඒකින්ද මම මුකුත් කියන්නේ නැහැ කියලා හිතේ තියාගෙන පාඩුවේ ඉන්න ගහන්න එපා. අර ඔයා කියප එක එයාට අදාළ වෙන්නේ. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා කියලා දෙන අර තරුණ මන්ත්‍රීතුමල්ලට. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා කරපු විදිය හොඳද නරකද කියලා මේ රටේ තීන්දුව කර තේනුක ඇමතුමා කිව්වේ. අපි එහෙම මේ ගහන්න යන්නේ නැහැ කාටවත් කියලා. එතුමාට මේක යෝජනාවක් නැහැ. සියපත එක ගම්මානයක් හදන්න විදියක් නැහැ. එක එක ව්‍යාපෘතියක් ඉවර කරගන්න බෑ. සියපත නතර කරා කියලා විල්ලා මෙතුමම කියනවා. එහෙම කියලා විල්ලා නිකන් කයිය ගහන්න ඉන්න එපා. හරියට හොයලා බලලා කතා කරන්න. අර මම ඇමිලි පිටියේ මගේ නිවස ඉස්සරහත් තියෙන ඔබතුමාලා ගිහිල්ලා මුල් ගල් තියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. නිසා මිලියන 100ක් වියදම් කරලි වෙලා මේක පුවත්පත් වලට දාන්න ටීවී කමර්ෂල් දාන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියනවා නිවාස අධිකාරියේ ඔබතුමාලගේ ඔබතුමාලට හරියටම දැනගන්න ඕන නම් අර අපේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකතුමාගේ අහන සල්ලි වේදම් කරපැටි හම්බන්තොට වරායේ මල් දාන්න විතරක් මල් සැරසිලි වලට විතරක් මිලියන 21ක් වියදම් කරා හම්බන්තොට වරායේ පළවෙනි උත්සවය වෙනුවෙන් අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ අහගන්න එහෙමයි මේ රටට කෙලෙව්වේ එහෙමයි මේ රටේ සල්ලි විනාශ කරේ දැන් නිකන් මේ පෝස්ටරේ ගැන කතා කරන්න ඉන්න එපා ඒ ඒ දවස් වල එක එක නළුවෝ රංගන ශිල්පියෝ අරගෙන අවිල්ලා ඔවුන්න කුල්මත් කරන්න සල්ලි වීදම් කරපිට විස්තරත් එක්කම තියෙනවා හොඳ ඒ නිසා ඒ ගැන කතා කයිවාරු ගන්න එන්න එපා කියලා කියනවා මම ගරු ඇමතුමාගෙන් කියනවා ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා ගිය සැරේ ඔබතුමා නෙමෙයි ඇමතුමා හිටියේ මං හිතන්නේ අතිගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියේ කැබිනට් ඇමතිවරයෙ විදියට එදා මේ විවාදයේ මහ විශාල සද්ද ටිකක් තිබ්බා අද සද්ද ටික ඔක්කොම ගිහලා ඔබතුමා නිකන් මැද තනි වෙලා ඉන්නවා වගේ පේන්නේ නිවාස මාත්‍යන්ති ගැන කතා කරද්දී එදා කතා කරපු කවුරුවත් අද නැහැ ඒ සුමිත් මන්ත්‍රීතුමා ඒ නිසා ඒ හඬවල් ටික නිහඬ වෙන හේතු තියෙනවා දැන් ගිය සැරේ අපි විවාදය ඇහුවා හිටපු නිවාස අධිකාරී සභාපතිතුමා චෝදනාවක් ඇවිල්ලා ඒ චෝදනාව වෙනුවෙන් නාරායම්පිට කිරිමණ්ඩල මාවතේ අර පස් කවන්න බලෙන් ඉදමත් දීලා සභාපති අයින් කරා. අපි කිව්වම හිටපු රාජ්‍යමතුමා කිව්වා ඒ වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග අරගෙන එයාට කරන්න තියෙන ඔක්කොම දේවල් කරනවා කියලා විල්ලා. ඒක කියපු ඇමතුමා අද පේන්නත් නැහැ. හැබැයි ඇමතුමා කිව්වට අන්න ඒකට දීලා තියෙන දඬුවම තමයි මිල්කෝ එකේ සභාපති කළා. ඉතින් ඔබතුමාල කොහොමද ආයි මේ රටේ ජනතාවට කියන රට හදන්න ඉන්න මේ රටේ මේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ඉන්න මෙන්න නිවාස අධිකාරිය නැත්නම් මේ නාරායම්පිට කිරිමණ්ඩල මාවතේ ඉඩම අරගෙන ඉවර වෙලා ඒක අවභාවිතා කරු මිනිහට දීලා තියෙන දඬුවම මිල්කෝකේ චාමන් කළා දානක. ඉතින් මොකද වෙනස් වෙලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා චෝදනා කරාට ඊවා ඊට වැඩි අන්ත දේවල් ගෝඨාභය මහත්තයාගේ කාලේ වෙලා තියෙනවා කියලා විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම ඔබතුමාගේ අවධානයට ඔප කරනව කරු ඇමතුමනි කලුතර දිස්ත්‍රික් කාලේ විශාල කාර්යාලයේ මම හිතන්නේ ලංකාවේ දිස්ත්‍රික් කාර්යාලයක නිවාස අධිකාරිය වෙච්ච ලොකුම මූල්‍ය වංචාව වෙලා තියෙනවා. අද වෙනකන් මේ දිස්ත්‍රික් කළමනාකාරතුමා ප්‍රධාන නිලධාරී වෙනුවෙන් කිසිම ආකාරයේ මැදිහත් වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සොයා බැලීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කටයුතු කරන්න කියන ඉල්ලීම කරන ගමන් විශේෂයෙන්ම අපේ මනුෂ්‍ය නායකකාර ඇමතුමාගේ අමාත්‍යංශය පිළිබඳ වචන දෙකක් කතා කරන්න ඕන. අපි හිතනවා මේ රටේ මේ වෙලාවේ ප්‍රමුඛතාවයක් දෙන්න ඕන විදේශ රැකියාව සඳහා ප්‍රවර්ධනය කරන්න. මේ රටේ තරුණ තරුණියෝ යවා ගන්න පුළුවන් නම් විදේශ රැකියාවල වෘත්තිකයන් විදියට ඒක තමයි අපි ලබන එකම ජයග්‍රහණය. හැබැයි මේ වෘත්තිකයන් විදියට යවන්න අවශ්‍ය ඒ මග හදනෝ වගේම අපි මේ වෙනකොට යවලා තියෙන අපේ අම්මලා අපේ අක්කලා ගිහිල්ලා තියෙන මේ ගෘහ සේවිකාවන් ඉදිරිය ගිහිල්ලා තියෙන ඒ පිරිස ගැන අවධානය මං හිතන්නේ යොමු වෙන්න ඕන ඉතා විශාලයි. දැන් ඕමාන සිද්ධිය කියන එක සිද්ධියක් විතරයි. මේ වගේ තව සිද්ධි ගණනාවක් වැහිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒවා ආපහු එළියට එන්නේ මොකක් හරි සිද්ධියක් මේ වගේ ඇති වුණාම. එතම ඉල්ලීමක් කරනවා කරු ඇමතුමනි මෙච්චර කාලයක් මාෆියා එකක් තියෙනවා. ඒක සමහර අමාත්‍යවරුන්ගේ හයියත් එක වෙන්නේ. විදේශ රැකියා නියෝජිත ආයතන කරගෙන යන ගහන ගේම් වලට සමහර ඇමතිවරු සහයෝගය දෙනවා. සමහර ඇමතිවරුන්ට ඒ සන්තෝෂම ලැබෙන නිසා ඕන ඕන විදියට නියෝජිත ආයතන වලට වැඩ කරන්න ඉතිහාසයේ දීලා තියෙනවා. සමහ ඔබතුමා ඉල්ලීමක් කරනවා ඒක නියාමනයක් කරන්න. දැන් දන්නෝ ඔබතුමා දන්නෝ ඉතිහාසයේ ද අර රක්ෂණ පිළිබඳ ප්‍රශ්නයක් ආවා. මම හිතන්නේ ඒ කාලේ ඔබතුමා හිටියේ ආණ්ඩුවේ විපක්ෂයේ මහා සද්දයක් දැම්මා. ඒව ගැන කතා වෙන්නේ නැහැ. සමහ ඉල්ලීමක් කරනවා බියුරෝ එකේ මේ රටේ ආර්ථිකයට මහා ශක්තියක් දෙන්න පුළුවන් තැන ඒ ආයතනය තුළ මේ විදේශ රැකියා නියෝජිත ආයතන ග්‍රහණය කරගෙන තියෙනවා. සමාන නිලධාරීත්වයක් විදාගෙන ඇති. සමහර වෙලාවට ඉතිහාසයේ පුරා සිදුවෙච්ච ඒ වැරදි ඔබතුමාට තවමත් හොයා ගන්න කාලයක් නොවෙන්න පුළුවන්. මම ඉල්ලීමක් කරනවා තරුණ ඇමතිවරයෙක් විදියට මේ ගැන හොයලා බලන්න.
මොකද මේක
ඔබතුමාට පේන අවසන් කළ ඔබතුමාට පේන ඔබතුමා නැතා තියෙනවා තප්පර ඒ නිසා ඔබතුමාට පේන මේ වැරදි වලට එහා ගියපු වැරදි අපි විශ්වාස කරනවා ඇතුළේ ඇති කියලා ගරු ඇමතිතුමනි ඒ ගැනත් අවධානය යොමු කරන්න කියන ගමන් කම්කරු අමාත්‍යවරු විදිහට අපි කියනවා මේ රටේ වතුකම් කරුව ගැන ඔබතුමාත් නියෝජනය කරන දිස්ත්‍රික්ක වතුකම් කරුවට රුපියල් 1000 දෙන වතු සමාගම් තාමත් මැලි වෙලා තියෙනවා. හැබැයි වතුකම් කරුවට 1000 දෙන්න කියලා එදා තීන්දුව ගත්තේ මේ අරවින්ද කුමාර එමතුමාට ඕවා කියන්න බෑ. දැන් ලැජ්ජයි දැන් කෙලවිලා රෙදි ගැලවිලානේ ඉන්නේ. රුපියල් 1000 දෙනවා කිව්වෙ තේ කිලෝ එක රුපියල් 80ට දෙති. දැන් තේ කිලෝ එක දළු කිලෝ එක රුපියල් 200ට ගිහිල්ලත් 1000 දෙන්න අවශ්‍ය කටයුතු කරගන්න බෑ නිසා වතුකම් කරුව වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ ආණ්ඩුවේ කවුරුවත් දමිල මන්ත්‍රීවරු. අපි ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඔබතුමා අමාත්‍ය විදියට යම් කිසි මැදිහත් වීමක් වෙන්න කියන ගෞරවනීය ඉල්ලීම කරන ගමන් අද විශේෂයෙන්ම නිවාස අධිකාරී සදිප් ප්‍රේමදාස මහත්තයාට ගහන්න දතකට මැදගෙන ආපු මන්ත්‍රීතුමල්ලට තේරුණා ගහලා වැඩක් නැහැ කියලා.
මොකද පහුගිය
කාලෙත් ඒක වෙච්ච නිසා අවසන් කරනවා. ඒ නිසා ඉදිරියටත් කාටවත් ගහන්නේ නැහැ ඔබතුමාලා වැඩ දිග කරලා පෙන්නලා අඩුම ගාණ ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20ක්වත් පොදු ජන පෙරමුණට ගෙන්න අවස්ථාව හදාගන්න කියලා ඉල්ලනවා.
බොහොම ස්තුතියි. ගරු මනස නායකර් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්.
පොඩක් කාලය ලබා ගන්න උත්සාහ කරමු. බොහොමත්ම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මේ වෙලාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය ගැන බොහොමයක් කතා කරපු නිසා මගේ කතාව ආරම්භ කරන්න කලින් බොහොම කතිකියෝ කතා කරපු කාරණාවලින් එකඟ වෙච්ච කාරණාව තමයි මේ විදේශ රැකියා ක්ෂේත්‍රයට ජාතික වැදගත්කමක් ලබා දිය යුතුයි කියන කාරණාව හැමතැනකින්ම එළි වුණා. මෙතනදී අපිට ආපු කාරණාව තමයි දැවැන්ත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා ආර්ථිකය වෙනස් කරන්න පුළුවන් ඉතාමත්ම ඉක්මන් ඒ වගේම ලාභදායින ඉතාමත්ම ක්‍රමානුකූලව ඉතාමත්ම ඉක්මනින් කරන්න පුළුවන් ක්‍රමේ මේ විදේශ රැකියා ක්ෂේත්‍රය. ඒ නිසා මේ සඳහා පුහුණුව වෙන්න පුළුවන් මේ සඳහා වූ ඒ ගරුත්වය ලබා දීම ඒ අයට ඕනි කරන ඒ සමාජ මට්ටම ලබා දීම මේ සියල්ල වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ මට්ටමින් සියලුම දෙනා එකට එකතු වෙලා මේ රටේ විදේශගත ශ්‍රමිකයා ඉහළ නැංවීම සඳහාත් මේ ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහාත් රටේ ප්‍රමුඛතම කාර්යයක් හැටියට මේක ගොඩනැංවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ මන්ත්‍රීතුමෙක් මතු කරා නිපුණ රණවක මැතිතුමා අපි ජාතික වශයෙන් අපි එකතු වෙලා වැඩ කටයුතු කරද්දී මේ ඉන්දියානු ජාතිකයෝ එකතු වෙලා වැඩ කරපු අපි ඒක නිසා තමයි ඕවර්සීස් ශ්‍රී ලංකන් කියන යුනිට් එක හදලා ලංකාවේ ලෝකෙ වටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනා වෘත්තිකයෝ අපි එකතු කරගෙන වැඩ කටයුතු කරන්න ඉස්සරහට කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. ඒ වගේම WWF අරමුදල පිළිබඳව කතා කළා. ඒ පිළිබඳව කෝප් කමිටුව ඇහුවා කියලා කෝප් කමිටුවට බට දෙහ කියන තියෙන තමයි ඒ පනත තියෙනවා. පනතේ තියෙන 1985 මේක අනුමත වෙච්ච වෙලාවෙත් ඒ වගේම ඊට පස්සේ චක්‍රලේ කෙනෙකුත් කරනකොට මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණත් ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශ නිරීක්ෂණවලට අනුව තමයි ඒ වියදම් කිරීම සිද්ධ කරන්න කියන එක මම මතක් කරන්න ඕනි. ඒ වගේම අහලා තිබුණා ස්විස් ගිණුම ස්විස් අරමුදල පිළිබඳ ශ්‍රම සංක්‍රමණය පිළිබඳව ව්‍යාපෘතිය ඒක මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අනුරාධපුර කුරුණ නුවර කුරුණෑගල පුත්තලම වවුන්‍යාව කියන දිස්ත්‍රික්කවල පුහුණුව සහ රීඉන්ටග්‍රේෂන් කාරණා මේ හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සංජීව එදිරිමාන මතුතුමා විවිධාංගීකරණය කළ යුතු බව සඳහන් කළා. ඉතාමත් නැත්ත මේ මම කිව්වේ ජාතික වශයෙන් මේ විවිධාංගීකරණය හරහා මේක සිද්ධ වෙන්න ඕනි කියන කාරණාව අපි මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේදී කතා කරා කාන්තාවන්ගේ හිංසනය පිළිබඳව සෙක්ෂුවල් හැරස්මන්ට්ස් පිළිබඳව ඒ සම්බන්ධයෙන් C190 රටිෆයි කරන්නටත් කලින් අපි හදන අලුත් නීති රීතිත් එක්ක මේ නීති රීති මේ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීති රීතිත් අපි ඒකරාශී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හෙක්ටර් අපුහා මැතිතුමා මේ විසිට් වීසා සම්බන්ධයෙන් බොහෝ දිනක් කතා කරා මන්ත්‍රීවරු ගණනාවක්. පැහැදිලිවම කියන්න තියෙන කාරණාව තමයි මේ ශ්‍රමය වැරදි ලෙස මේ මිනිස් වෙළඳාම කියන කාරණාව මේ කටුනායක ගුවන්තොටුපළෙන් විසිට් වීසා මත ගිහිල්ලා සිද්ධ වෙන පළවෙනි අවස්ථාවත් අවසාන අවස්ථාවත් නෙවෙයි. ඒ වගේම මීට අමතරව බෝට්ටු මගින් ඉතාලියට යන එක ගුවන්තොටුපළෙන් ගිහිල්ලා එක රටකට ගිහිල්ලා තවත් රටකට පණින එක යනවා ඉතාලියට කන්ටේනර් වල යනවා. එතකොට තවත් කට්ටිය රුසියාවට ගිහිලා කැලේ හරහා යනවා. අද චන්දිම වීරක්කොඩි මැතිතුමා මතක් කරේ. එහෙම අය නොඑක් තැන්වල බොහොම කරදර වලට ලක් වෙනවා. හැබැයි අපේ රටේ තානාපති අපේ රටේ අපේ මේ අරාබි රටවල් වල විතරයි එහෙම අමාරුවේ වැටිලා එන අයව බාර ගන්න තැනක් තියෙන්නේ. ඇයි අපේ තියෙනවා ලියාපදිංචි වෙලා ගියපු අපේ ශ්‍රමිකයෝ රැකබලා ගන්න අපේ මධ්‍යස්ථාන. මේ මධ්‍යස්ථාන තියෙන නිසා නීති විරෝධී මේ රටවල් වලට ගියපු අය ඒ අය මොන කාරණාවට ගියාද? ඒ අය තමන්ගේ ට්‍රිප් ගියාද? තමන්ට ඕන විදියට හැසිරිලා අවසානයේදී මේ කණ්ඩායම එනවා අපේ මේ ඒ තානාපති කාර්යාලයට. එතකොට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. එතකොට ඒ අය ගිහිල්ලා තියෙන ලියාපදිංචි වෙලා නෙවෙයි මොන ක්‍රමයකටවත් නෙවෙයි. එතකොට එතුමා කිව්වා මේ යම් කාලයක ලියාපදිංචි කරලත් මේ විසිට් වීසා යවලා තියෙනවා කියලා. ඔව්. ඉතිහාසයේ එහෙම යවලා තියෙනවා. අපි දැනට ඒක නතර කරලා තියෙනවා. එහෙම යවලා තියෙන්නේ
විසිපී සමගින් ගිහිල්ලා රැකියා හොයාගැනීමේ පදනම් මත යන එක වළක්වන්නේ නැතුව හරි එහෙනම් ගිහිල්ලා හොයාගන්න ගියපු එක වාර්තා කරන්න කියලා තමයි නියෝජිත ආයතනවලට දැන්වලා තියෙන්නේ. හැබැයි එහෙම දන්වපු නැති අයව දැන් නැවත වතාවක් තහනම් කරලා තිනවා. ඒ ඒජන්සි ආයතනත් තහනම් කරලා තිනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපේ ජෝන් සෙනවිරත්න මහත්තුමා කිව්වා සිංගල් ලෝ එකක්ද අපි හදන්නේ කියලා. ඒ පළවෙනි කාලේ හදපු නෑ. මේක සිංගල් ලේබල් ලෝ එකක් නෙවෙයි, යුනිෆයිඩ් ලේබල් ලෝ එකක් තමයි අපි හදන්නේ. සියල්ල ඒකරාශී වෙච්ච නීතියක් තමයි, නීති පද්ධතියක් තමයි අපි ඒකරාශී කරන්න සූදානම් කරන්නේ. රාසමාණික මන්ත්‍රීතුමා කියපු හොට්ලයින් එකක්, WhatsApp මේ සියල්ල අපි මේ වෙනකොටත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ කියන්නේ ලියාපදිංචි ආයතන නෑ. ලියාපදිංචි ආයතන වලින් මේ වරදවල් සිද්ධ වෙන්නේ නෑ. මේ සියල්ල සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට තැරව් කරුවන් සහ නොඑක් දේවල්. ඒක නිසා මේක අවම කරගන්න කරන්න තියෙන සියලු කාර්යයන් අපි කරනවා. ඒ වගේම ඒජන්සි ආයතන නියාමනය කරන්න අවශ්‍ය කටයුතු කෝඩ් ඔෆ් එතික්ස් ක්‍රියාත්මක කරන්නත්, ඒ වගේම මේ කටයුතු සඳහා එකතු වෙනවා. ඒ වගේම දීප ව්‍යාප්තව මේ පිළිබඳව වැඩ කරන්න කියලා බොහෝ දිනක අපිට ඉල්ලීමක් කර අපි ඒ සියල්ල සම්බන්ධයෙන්ුත් අපි අවධානය යොමු කරනවා කියන කාරණාව මම මතක් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ ඉන්නේ ක්‍රෝනි කැපිටලිසම් මත පදනම් වූ ආර්ථිකයක. මොකද මේ ක්‍රෝනි කැපිටලිසම් කියන්නේ? ඒ කියන්නේ ගජමිතුරු ධනවාදය. ගජමිතුරු ධනවාදය. මේ නිසා තමයි සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මත පදනම් වෙච්ච නව ආර්ථික ක්‍රමවේදයක් අයවැය හරහා අපි ගෙනල්ලා තියෙන්නේ. මෙච්චර කලක් ඉදිරිපත් කළා නිකම්ම හුදු අයවැයක් නෙවෙයි. මේ අයවැය කියන්නේ අයවැයක් ඇතුලේ සිදුවෙන සිස්ටම් චේන්ජ් එකක්. ගොඩක් අය කැමති නෑ මේක බාරගන්න. ගොඩක් අය ඉන්නේ රෙද්දස්සේ මහත්තයලානේ ඉන්නේ. රෙද්දස්සේ කලිසම ඇඳගෙන ඉන්නවා. හැබැයි රෙද්ද උඩින් ඇඳගෙන ඉන්නවා, රෙද්ද පෙන්නගෙන ඉන්නවා, කලිසම අඳින්න ඕනි. හැබැයි පෙන්නන්නේ වෙන දෙයක්. මේක තමයි පැඩේ. එතකොට මෙතෙක් කල් අයවැයක් ඉදිරිපත් කළාට පස්සේ බදු සහන එහෙම දේවල් තමයි මේ සහන වැඩපිළිවෙල. ඒවා තිබුණේ නැහැ. මෙතන තියෙන ඊට එහාට ගියපු වැඩපිළිවෙලක්. මේක තියෙන්නේ සමාජ ආර්ථික පරිවර්තන වැඩපිළිවෙලක් තමයි මේ අයවැයත් එක තියෙන්නේ. විවෘත ආර්ථිකය අසාර්ථකයි කියලා අපි කියන්නේ මෙහෙම කියන්න උනේ මේ කියන ගජමිතුරු ධනවාදයත් එක්ක සංවෘත ධන සංවෘත ආර්ථිකයේ ඉඳලා ගලව ගන්න අපිට බැරි වුණා එකපාරට. ඒ නිසා හැම වෙලාවෙම අපිට ඒ තිවිච්ච කොටස් අතහැර ගන්න බැරි වෙලා ආර්ථිකය විවෘත වුණේ කුඩා කණ්ඩායමකට විතරයි. ඒ කුඩා කණ්ඩායම තමයි රටේ ආර්ථිකයේ විශාල කොටසක් අත්පත් කරගත්තේ. විවෘත ආර්ථිකය අසාර්ථක වෙන්න හේතුව මේ වගේ වුණාම මේ විවෘත ආර්ථිකයේ අසාර්ථකතාවය තිබෙන නිසා තමයි අපි මේ ක්‍රමවේදය මේ අයවැය හරහා වෙනස් කරන්නේ. අර චීන කතාවක් තියෙනවා, බඩගිනි ඉන්න මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට මාළු අල්ලන විදිය කියලා දෙන්න කියලා. අපි කියන්නේ මෙන්න මේක තමයි මේ ප්‍රතිලාභ බෙදනවා වෙනුවට ක්‍රමවේද වෙනස් කරන ක්‍රමදී තමයි අපි මේ අයවැය දකින්නේ. මේ අයවැය ඉතිහාසයේ කවදාවත් මෙහෙම අයවැයක් ඉදිරිපත් වෙන්නේ නැතුව ඇති. මේක සිස්ටම් චේන්ජ් කරන අයවැයක් කියලා කියන්නේ අපි ඒ නිසා. මිලියන 7.5ක ශ්‍රම බලකායක් තියෙනවා. ලක්ෂ 3ක්වත් නැති ව්‍යවසායකයි. ලක්ෂ 10කට වඩා වැඩි විදේශගත ශ්‍රමිකයි. අපේ දත්ත ප්‍රක්ෂේපණයට අනුව මේ පිටරට යන්න කැමති ප්‍රමාණය බලාපොරොත්තු වෙන කොට්ටාෂය මිලියන 1.7ක් 8ක්. මේ හැම කොට්ටාෂයක් සමග සම්බන්ධ වෙන්න තියෙන බොහෝ අය එළියට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මෙහෙම තියෙන තැනකදී තමයි ඔවුන්ගේ සමාජ ආරක්ෂණීය ආර්ථික නිසි වැඩපිළිවෙලක් එක්ක කලමනාකරණය කරලා සමාජ ආර්ථික පැවැත්ම තහවුරු කරන එක තමයි අපේ අමාත්‍යංශයේ වගකීම. මීට කලින් අපේ අමාත්‍යංශයට පු ඇමතිතුමා මේ අවුරුද්දේ මුලදී සේවා කටයුතු වලින් සිද්ධ වෙන අනතුරක් වෙනුවෙන් තිබිච්ච වන්දිය රුපියල් ලක්ෂ 5 ඉඳලා මිලියන 2 දක්වා සංශෝධනය කරලා තිබුණා. ඒ වගේම මහේස්ත්‍රාත් බලතල කම්කරු විනිශ්චය සභාවලට පැවරීමේ කටයුතු එතුම සූදානම් කරලා තිබුණා. අපි පාර්ලිමේන්තුවේදී ඒ කටයුතු සම්මත කරගත්ත තිබුණා. ඒ වගේම හාම්පුතුන් විසින් සේවකීන් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ විට කම්කරු විනිශ්චය සභාව ඉදිරියේ නීතිඥයින් නොවන උදවියට පෙනී සිටීමේ බලයත් අපි කාර්මික ආරවුල් පනති සංශෝධනයට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම මෙච්චර කල් ආපු හැම කම්කරු ඇමතිවරයෙක්ම බැලුවේ කම්කරුවා ගැන විතරයි. මේක තර්කයක්, මේක පොඩි විවාදාත්මක ප්‍රශ්නයක්. එදා ඉඳලා ලංකාවේ කම්කරුව වෙනුවෙන් පෙනී හිටියේ බහුතරයක් වාමාංශික නායකයෝ. වාමාංශික ඇමතිවරු තමයි මේ තනතුරවල හිටියේ. කම්කරුවගේ අයිතිය අරගෙන හිටියේ වාමාංශික ව්‍යාපාරය. හැමදෙස්සෙම එහෙමයිනේ, තවමත් එහෙමයි. හැබැයි කම්කරුවගේ අයිතිය මේ වාමාංශික ව්‍යාපාරය නිසාම කම්කරුවර දුප්පත් හැමදාම එතන හිටියා. බොහෝසත් උනේ නැහැ. අපි කියන අර කම්කරුවා වැඩෙක් උනේ නැහැ. මොඩර්න් ඩිජිටල් කම්කරුවෙක් බවට පත් උනේ නැහැ කියන එකයි මම කියන්නේ. මොකද අපි මේ කම්කරුවා පොහොසත් කරන්නට ඕනි නම් අපි ව්‍යවසායකත්වයක් වැඩි කරන්න ඕනි. හැබැයි ව්‍යවසායකත්වය ආරක්ෂා කරන්න ලංකාවේ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අද වෙනකොට ලංකාවේ ව්‍යවසායකයින් ඉන්නේ ලක්ෂ 3යි. වැඩබදු තියෙන්නේ 980යි. මෙන්න ලංකාවේ තත්ත්වය කොච්චර බංකොලොත්ද? සමාගම් විදියට ආදායම් බදු ගෙවන සමාගම් තියෙන්නේ 68000යි. බදු ලිපිගෙනු තියෙන්නේ සියල්ලම 3,08,000යි. 3,80,000යි. මෙන්න ලංකාවේ තත්ත්වය. මිලියන 22ක ජනගහනයකින් ව්‍යවසායකින් 1.5ක්වත් නැහැ. අපි ව්‍යවසායකත්වයේ ගොඩනගලා නැහැ. මේ මේ Global Entrepreneurship Network ආයතන ඉදිරිපත් කරපු අලුත් සංඛ්‍යාලේඛන වලින් තමයි කියන්නේ 1.5වත් නැහැ කියන එක. මේ මේ සංඛ්‍යාලේඛන මගේ සංඛ්‍යාලේඛන නෙවෙයි. මෙහෙම වෙලා තියෙන මෙච්චර කල් තිබුණු රජයත් කම්කරුවා වෙනුවෙන් විතරක් වැඩ කරපු නිසා. මොකද කරේ? කම්කරුවාගේ සුබ සාධනය වෙනුවෙන් විතරක් කතා කරා. කම්කරුවාගේ සුබ සාධනය කම්කරුවට වැටුප් මේවා ගැන කතා කරලා ඡන්දවලට ඉලක්ක කරා. හැබැයි අපි ව්‍යවසායකයෝ කොහොමද ගොඩනගන්නේ? කොහොමද ව්‍යවසායකත්වය ආරක්ෂා කරන්නේ? ව්‍යවසායකත්වය ආරක්ෂා කරොත් තමයි කම්කරුවා ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ කියන එක අපි කතා කරේ නැහැ. කම්කරුවා ආරක්ෂා කරන්න විතරක් හැම වෙලාවෙම නීති ගිනවවා ව්‍යවසායකයින් පීඩාවටපත් කරන්නත් කටයුතු කළා. ව්‍යවසායකයෝ අත්හැරියා තමන්ගේ කර්මාන්ත. තමන් හිතුවා මේ රටේ කර්මාන්තයක් ආරම්භ කරනවට වඩා වහන එක අමාරුයි. ඒ නිසා කර්මාන්ත අරින්න නැතුව ඉන්න එක හොඳයි කියලා රටේ කර්මාන්ත ඉදිරියට ආවේ නැහැ. අද ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ලෝකයේ ආර්ථික අර්බුදයේදී ලංකාව මෙච්චර කඩාගෙන වැටෙන්න හේතුව වුණේ අපේ රටේ ව්‍යවසායකයින්ගේ හිඟකම නිසා. එතකොට මෙතනට යන්න අපි හැමදාමත් නීති අරගෙන ඇවිල්ලා කම්කරුවා ආරක්ෂා කරන්න උත්සාහ කරයි කියලා අද කම්කරුවා ආරක්ෂා වෙලා තියෙනවද? අද කම්කරුවාගේ රස්සාවල් ටික නැති වෙගෙන යනවා වේගෙන්. කම්කරුවා අද බොහොම අමාරු තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. 95 අපි මේ රටේ 95 වන විට මේ රටේ ලෝකයේ තේකර්මාන්තයේ අපි අංක 1ට හිටියේ. 2020 වෙනකොට අපි අංක 4ට වැටිලා අපි අංක 1ට ඉන්නකොට වතුකම් කරවගේ වැටුප රුපියල් 95යි. අද වැටුප රුපියල් 1000යි. ඒකත් හරියට ගෙවන්නේ නැහැ මේ වතු සමාගම් සමහර ඒවා. අපි ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අයගේ වතු බලපත්‍ර පිළිබඳව තීන්දුව තීරණ ගන්න තියෙනවා ඉස්සරහට. මේ රුපියල් 1000 මදි. එතකොට මේ වතු වෘත්තීය සමිති ඉල්ලනවා 3600 2000 නොඑක්නොඑක් ගණන් ඉල්ලනවා. මම නම් කියන්නේ 3000 නෙමෙයි 4000 නෙමෙයි 5000 හරි දෙන්න පුළුවන් වෙන්න මේ වතුත් මේ කර්මාන්තයත් ශක්තිමත් වෙන විදිහට වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් මේ මේක ඇයි කඩාගෙන වැටුනේ? අපි කම්කරුවාගේ පඩිය ගැන කල්පනා කරලා දේශපාලනික වශයෙන් හිතලා කම්කරුවා ශක්තිමත් කරන්නේ කොහොමද? එයාගේ ටූල්ස් ටික හදලා දෙන්නේ කොහොමද? එයාගේ සේෆ්ටි එක බලන්නේ කොහොමද? දැන් මේ මාස දෙක තුනට විදුලි සැර වැඩිලා කම්කරුව දෙන්නෙක් මැරුණා. එක්කෙනෙක් දැන් රෝහලේ. බොහොම භයානක තත්ත්වයක්. එතකොට ඒ අයට සිදුවෙන කරදර මේවා ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් කල්පනා කරේ නැහැ. තේදළු ටික යන්ත්‍රානුසාරයෙන් කඩන්න, තේදළු වල වැඩි කරගන්න කල්පනා කරේ නැහැ. කම්කරුව ආරක්ෂා කරන්නවත් වැඩ කරන්නේ නැතුව අර කම්කරුවට සහන දෙන ඒ වලින් යැපෙන කණ්ඩායමක් විදියට වැඩ කරන්න විතරයි කටයුතු කරේ. එතකොට මේ ව්‍යවසායකය විදියට බලන්න නැතුව අපි කටයුතු කරපු නිසා තමයි නූතන වැඩ ලෝකයට ගැලපෙන විදියට world of work අපිට එතනට යන්න පුළුවන් විදියට කම්කරුවෙක් හදන්න අපිට බැරි වුණේ. මේ අපි නූතන වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් හදන්න, වැඩෙක් හදන්න තමයි අපිට අද අපි අමාත්‍යංශයේ බාරගත්තු දවසේ ඉඳලා අපි වැඩ කරන්නේ. ඉතිහාසයේ කම්කරු අමාත්‍යංශයට පත්වෙච්ච නියෝජ්‍ය කතානායකතුමනි ලාබාලතම කම්කරු ඇමතිවරයා මම හිතන්නේ. ඇමතිවරයෙක් විදියට මේ නූතන ලෝකයට ශ්‍රමිකයා නිර්මාණය කරන වැඩපිළිවෙල තමයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. මේ නූතන ලෝකයට ගැලපෙන කම්කරුවා බිහි කරන්න, ව්‍යවසායකීන් ආරක්ෂා කරන්න, ව්‍යවසායකත්වය ආරක්ෂා කිරීමටත්, කම්කරුවාගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමටත් අපි කටයුතු කරනවා. විදේශ ආයෝජකයන් ව්‍යවසායකයන් රටකට ඇවිත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් රටේ තියෙන කම්කරු නීති ගැන අවධානය යොමු කරනවා. අලුත් ආයෝජනයක් කරන වෙලාවේ ව්‍යාපාරයේ වසා දමන විදිය ගැන අවධානය යොමු කරනවා. කොහොමද රටේ අපි ඉස්සරහට යන්නේ කියලා. හැබැයි අපේ රටේ ඒක අමාරුයි.
අපේ රටේ ඕනෑම කාලයක් තියෙනවා ඔබතුමාණන් ගරු එමුතුමා. තාම නිතිය තුනක කාලයක් තියෙනවා තමයි.
අපිට කාලය ලබා ගන්න පුළුවන් කමක් තියෙනවද?
ඔව් මිනිත්තු කීපයක් පුළුවන් ඒ වතුර.
හරි. අපේ රටේ ඕනවට වඩා කම්කරු නීති මේ තියෙන කම්කරු නීතියෙන් බොහොම යටත් විජිත යුගයේදී අරගෙන ආපු කම්කරු නීති. දැන් එදාටත් වඩා අද ලෝකයේ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ යල් පැන ගියපු මේ කම්කරු නීති වෙනස් කරලා මේ ටික සේරම එකට එකතු කරලා මේ සියල්ල ඒකරාශී කරගත්තු ඒකාබද්ධ වෙච්ච යම් අලුත් තැනකට යන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ මේ රටට අපි ගෙනෙන්න ඕනේ කියන එක අයවැය හරහා. නමුත් ඒ සඳහා වෙන ඉස්ස ඉදිරියේදී ඒ අවශ්‍ය සාකච්ඡා කරලා ජනමතය ගොඩනගලා ඒ සඳහා ඕනි කරන අදහස් තොරතුරු අරගෙන තමයි මේ සියල්ල ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි කියන්නේ. ඒ වගේම අද කම්කරු වන්දිකොම සාරිස් කාර්යාලය කියලා තියෙන එක ගැළපෙන්නේ නැහැ, වැඩක් නැහැ. අපි කියන්නේ ඒ වගේ මුදල් කාබාසිනී කරන ආයතන වසා දාන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුව විදියට වැඩ කටයුතු රාශියක් මේ ටික කාලෙදී අපිට කරන්න පුළුවන්කම ලැබුණා. පෝලිං වල හිටපු EPF PTF පෝලිං නැති කරලා අපිට පුළුවන් වුණා ඒ අයව ඔන්ලයින් ක්‍රමයට ගෙනල්ලා ඒ අයව ඉතාමත් ඉක්මනින් වැඩ කටයුතු ටික කරලා දෙන්න. ඒ වගේම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. රස්සාවක් අහිමි වුණොත් ඒ අයට පඩි ගෙවන්න, ඒ අයගේ වන්දියක් ගෙවන්න වුණොත් ඒ වන්දිය ගෙවන්න, මැටිනිටි මේ ගැබි ගර්භණී මව්වරුන් වෙනුවෙන් ගෙවන වැටුප දීමනාව ආයතනෙන් ගෙවන්නේ නැතුව පුද්ගලිකාංශය හරහා රක්ෂණ ක්‍රමයක් කරහා ගෙවන්න ඒ වගේම තුවාලයක් වුණොත් ලෙඩක් වුණොත් මේ සියල්ලටම වෛද්‍ය කාඩ් පතක් හඳහා හරහා රක්ෂණ ක්‍රමයක් හදා දෙන්න මේ සියලු දෙන ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා එතෙන්දී 1 ඩිජිට් සිස්ටම් එකෙද්දී උපතේ ඉඳලා මරණය දක්වා එක නොම්බරයක් කරා යන ඩිජිටල් සංකල්පය හරහා අපට ඒක කරන්න පුළුවන් වෙනවා ඒ වගේම මේ ක්‍රමවේදයේ රජයට හෝ එහෙම නැත්නම් නැවත වතාවක් මේ ශ්‍රමිකයාට බරක් වෙන විදියට නෙවෙයි මේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන්න කියන එකත් අපි මේ වෙලාවේ සඳහන් කරගෙන ඉනවා ඊට අමතරව අපි හැමදාම කතා කරන්නේ අපේ රටේ ඇතුලේ ඉන්න
යෝකේසුමෙත් පන්තිතුමා
සභාපතිතුමනි මේ කාර්යසභා විවාදය පවත්වන අවස්ථාවේ විපක්ෂයේ එකම මන්ත්‍රීවරයෙක්වත් නැහැ උදේ ආපුවම විපක්ෂ නායකතුමා කතා කරන්නේ නාස්තිය දූෂණය මේ දවසකට මෙච්චර මුදල් රැස්වීමට වියදම් වෙනවා කියලා හැබැයි විපක්ෂ නායකතුමාට නොහැකි වෙලා තියෙන එක මන්ත්‍රීවරයෙක්ව මේ සභාගර්භයේ තියාගන්න මොකද්ද මේ වගේ විපක්ෂයේ වගකීම මේකද
ලෝකසිතේ කර්මන්තුමා එක කනගාටුවට කරුණක්
දරුවෝ එතකොට ඒ වගේම මෙච්චර කල් අපි කතා කරන්නේ රටේ ඇතුලේ ඉන්න කම්කරුවෝ ගැන සහ රටෙන් එළියට යන කම්කරුවෝ රට ඇතුලට එන කම්කරුවෝ ගැන කතා කරන්නේ නැහැ. ඒක ගැන නියාමනයක් නැහැ. අපි මේ ඉන්බවුන් ලේබර් ෆෝස් එක කොහොමද නියාමනය කරන්නේ කොයි විදිහටද ගන්නෙ? ඒ පිළිබඳවත් ඉදිරියේදී වැඩ කටයුතු කරන්න ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ කම්කරුවන්ගේ මේ ඔළුව හදලා තියෙන තැන වෙනස් කරගෙන මේ අය සාමාන්‍යයෙන් කැමති නැහැ. හරි මොඩ් කෙනෙක් වෙන්න ආරක්ෂිත ඇඳුම් අඳින්න කැමති නැහැ. අපි වෘත්තීය සුරක්ෂිතතාවය පිළිබඳව අවශ්‍ය හොඳට ඇඳුම් අඳින්න ඒ වගේ මේ වෘත්තීය සුරක්ෂිතතාවය රටේ සංස්කෘතියක් බවට පත් වෙන විදියට වැඩ කරන්න අපි ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය නියෝජිත ආයතනය නියෝෂ ආයතනයත් සමග වැඩ කටයුතු කරනවා. එම ආයතනයත් මේ රටට බරක් නොවන භාණ්ඩාගාරයේ සත පහක්වත් බරක් නැති ආයතනයක් විදියට දැනට ක්‍රියාත්මක වෙනවා. අපි ඒක සහතික පත්‍ර ආයතනයක් දැනට
තියෙන එක
අපි ඉදිරියේදී වරලත් ආයතනයක් බවට පත් කරන්න කටයුතු කරනවා. ඒත් එක්කම අපිට තව කාරණා කීපයක්ම තියෙනවා
සභාගත කරා නම් හරි නේද
විපක්ෂෙත් නෑ මොකද කරන්නේ හරි ඒ වගේම අපිට බලාපොරොත්තු වෙනවා මේ වෙනස්කම් කරගන්න ගමන්ම අපිට පළදායිතාව පිළිබඳවත් වචනයක් තියෙනවා කතා කරන්න අපි පළදායිතාව ලේකම් කාර්යාලයක් කරහා තියෙන එක අපි පළදායිතා කොමිෂන් සභාවක් කරා අයවැය හරහා මේ රටේ පළදායිතාව වෙනස් කරන්න කටයුතු කරන ඒ වගේම මිනිස් බලහා රකිරක්ෂා දෙපාර්තමේන්තුව හරහා අපි රටේ මිනිස් බලය කොතනටද යන්න ඕනි කියන එක සැලසුම් කරන්න කටයුතු කරනවා ඒ වගේම තමයි මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදු කරන යන දේ මේ ඩිජිටලයිස් කරලා ඉදිරියේදී මේ කියන ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන දේ විදියට අපිට කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාවත් මම සඳහන් කරන ගමන් අප දැනට ලබා දීලා තියෙන අපි දන්නවා අපේ රටේ ශ්‍රමිකයෝ අපිට ඩොලර් රෙව්වා ඒ අය එවපු නිසා රටේ හිතවිචතන දැන් මතක නැහැ මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වුණේ පෝලිං වල හිටියා අමාරුවේ හිටියා මේ හැම එකකටම වඩා අද මිනිස්සු ටිකක් සතුටින් ඉන්නේ අපේ ඩොලර් එවපු නිසා ඒ ඩොලර් එවලා ඒ හයිය දීපු නිසා ඒයි අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී ඒ වගේම මේ එක එක වෙලාවට වංචනිකයින්ගේ එක එක අයගේ වලට අහු වෙන්න එපා ඒ වගේම ඩොලර් එවන්න එපා කියලා පිටරටට ගිහිල්ලා කියන අයගේ වංචාවලට අහු වෙන්න එපා රට කඩා කප්පල් කරන්න මේ රට ගොඩනගන ගමන බලක්වන්න හදන මේ දේශපාලන මතිමතාන්තර වලට අහු වෙන්න එපා කියලා. ඒ වගේම විදේශ ශ්‍රමිකයා විදියට රටට ගිහිල්ලා ඒක ආරක්ෂා කරන්න යන ගමනේදී වෙන වෙන වංචා වලට අහු වෙන්න එපා කියන එක. ඒ වගේම කම්කරුවා රකින්න ව්‍යවසායකයාට ආරක්ෂා කරගෙන මේ කම්කරු නීති වෙනස් කරන්න යන ගමනේදී එක එක අයගේ දේශපාලන උමනාවල් වලට අරන් එන රැලි වලටත් අහු වෙන්න එපා කියන එක මතක් කරමින් අපේ අමාත්‍යංශයටත් අපේ අමාත්‍යංශයේ රාජ්‍යමැතිතුමාට ලේකම්තුමාට අපේ අමාත්‍යංශයට අදාළ ආයතන සියලුම ආයතනවල සභාපතිතුමන්ලට නිලධාරි මණ්ඩලවලට සියලුම සුළු සේවකයාගේ ඉඳලා රියදුරු මහත්තයාගේ ඉඳලා සියලුම දෙනාට අපේ ස්තුතිය මේ වෙලාවේ පුද කරමින් අපට සහයෝගය ලබා දෙන සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙන පුටු හිස් කරගෙන මේ අපිට ලබා දෙන සහයෝගයටත් අපි ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොම
බොහොම සිතී කරවමට ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුව යලි රැස්වේ දින්ට නියමිත කටයුතු අවසන් කිරීමට කාලය ලබා දීමට සභාව එකඟද?
අයි. අයි.
කාර්ක සභාව ගරු ප්‍රසන්න රණතුංග මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින සාකච්ඡා කරන නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ වර්ෂීෂය වෙනුවෙන් අදස් දැක්වූ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමනි, ගරු කතානායකතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමා, පාර්ලිමේන්තු මහලේකම්තුමා ඇතුළු පාර්ලිමේන්තු සියලුම නිලධාරීන්ටත් අපේ අමාත්‍යංශයත් ඒ වගේම කම්කරු අමාත්‍යංශ වෙනුවෙනුත් මගේ ස්තුතිය පුද කරනවා. මගේ අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට අමාත්‍යංශ ලේකම් ඇතුළු සියලුම අමාත්‍යංශ නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ අමාත්‍යංශයට අයත් ඇති සියලුම ආයතනවල සභාපතිවරුන්ට අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ටත් මගේ ස්තුතිය පුද කරනවා. ගරු කතාන නියෝජ්‍ය කතානායකතුමනි, නාගරික සංවර්ධනා නිවාස අමාත්‍යංශයේ වැහිශීෂ්‍ය විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු යෝජනා සම්බන්ධයෙන් එතන ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණාවලට උත්තර තියෙනවා. නමුත් මේ සභාවේ කිසිම කෙනෙක් නැහැ උත්තර දෙන්න. මම බලාපොරොත්තු වෙනවා ඒ මන්ත්‍රීවරුන්ට මේ අදාළ කරුණු සම්බන්ධ උත්තර සපයන්නත්, ඒ වගේම ඉදිරිපත් කරපු යෝජනා උපදේශකාරක සභාවට යොමු කරලා ඒ පිළිබඳව ඉදිරියට කටයුතු කරන්න. ඒ මොකද අද උදේ ඉඳන් අපේ නිලධාරි මේ ස්ථානයේ රැඳෙමින් මේ කතාවලට උත්තර සපයලා ඒ වෙලේම උත්තර අපේ මේෂවල් වලට එව්වේ ඒ මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා. ඒ වගේම මේ විවාදයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිව්වා සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ නායකයාට මේ විවාදයේ තුමන්ලාගේ කාලයේදී කරපු දේවල් ඇදලා මඩගහයි කියලා බලාපොරොත්තු වෙනින් හිටියේ කියලා. මොකද ඒ අය දැනන් හිටියා එහෙම මඩගහන කාරණු කාරණා තියෙනවා කියලා. පහුගිය අයවැයේදී එතුමාට විරුද්ධව මේ සභාව ඇති වෙන්න කතා කරා. ඒ නිසා අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අපිට එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. අපි මේ විවාදය ආරම්භ කරනකොට මම කිව්වා අලුත් අදහස යෝජනා ඉදිරිපත් කරලා සුභවාදීව අදහස් ඉදිරිපත් කරන්න කියන කාරණාව. නමුත් මම හිතනවා මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ඕන වුණා අපි ලබුවා විපක්ෂ නායකතුමාට ගස්සගන්න. ඒ අයට වෙනත් උවමනාවන් තියෙන්න පුළුවන්, සමහර විට අලුත් නායකව හඳුනා ගන්න වෙන්න පුළුවන්. එතුමාගේ ප්‍රතිරූපයට ගහන්න උවමනා අපි ලව්ව එතුමාට තිබුණයි කියන විශ්වාසය මගේ තියෙන්නේ. කොහොම වුණත් එතුමල්ලා ඒ කියපු කාරණාවලට උත්තර සපයන්න ඕනේ ඉඳ එතුමල්ලා නැති හින්දා මෙතන තියෙන එතුමාගේ කාලයේදී ඉංජිනේරු සංස්ථාව ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරියේදී විගණන වාර්තා. මේ විගණන වාර්තා මම මේක වෙලාවේදී සභාගත කරනවා. මේ සභාගත කරපුවාම මන්ත්‍රීතුමල්ලට බලා ගන්න පුළුවන් මොනතරම් දේවල් මේවා මේ අපි හදලා ගොතලා කියන දේවල් නෙමෙයි. එතුමල්ලා අපෙන් ඇහුවා එහෙම කාරණාව. ඒ නිසා තමයි මේක හරි මම සභාගත කරන්න නැත්නම් උදේ කරන්න තිබුණා. සභාගත කරන් සිද්ධු වෙන්නේ නැත්නම් මේ රටේ ජනතාව හිතනවා අපි මොකද නිහඬ වුණේ කියලා. අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වුණේ රටේ ජනතාවට අලුත් පණිවිඩයක් දෙන්න. එතුමල්ලාම අපි ලව්වා ඒ කාරණාව කියවගන්න කටයුතු කරා. මෙතන තියෙන්නේ 2017 සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාල මගින් නිවාස ණය ආධාර නිකුත් කිරීම හිසිඩම් බැහැර කිරීමේදී සිදු කර ඇති වැරදි අක්‍රමතා සම්බන්ධ පරීක්ෂණ වාර්තාව 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ ගම්මානයෙන් මුද්‍රණය කළපු දැන්ටත් කෝටි 3000 පෝස්ටර් තියෙනවා. නිවාස සංවර්ධන අධිකාරිය අපිට අයින් කරන්නත් හේතු ගන්නෑ. මොකද ඒ පිළිබඳව පරීක්ෂණ කරන නිසා උසාවියේ කටයුතු කරන නිසා අයින් කරන්න විදියක් නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා වෙච්ච දේවල් අපිට අදාළ නැහැ. මොකද ඒවා වුණා මම පටන් ගද්දිම කිව්වේ වෙච්ච දේවල් ඒවා වෙනම කටයුතු කරන්න ඕනි. අපි අලුත් දේවල් ගැන හිතන්න ඕනි කියන කාරණාව. ඒ වගේම මට එක කාරණාව පිළිබඳව මොකද හරණී අමරසූරිය මැතිතුමිය මේ අරගලකරුවන් සම්බන්ධයෙන් කීප කතාවට විතරක් උත්තරයක් දෙන්න අවසර දෙන්න. මම හිතුවේ නෑ එතුමිය වගේ බුද්ධිමත් පන්තිවරයක් මේ වගේ අරගලකරුවන් පෙනී හිටින්නේ ඇයි කියලා. මේ අරගලය පටන් ගන්න ඒක ආයේ සම්බන්ධුනේ නෑ. ඔය අරගලය පටන් ගන්නකොට මුලින්ම අනුර කුමාර මහත්තයා එතුමන්ලාගේ නායකයා කිව්වේ නායකත්වයක් නොමැති අරගලය අයාලේ යනවා කියලා. එහෙම කියලා ඒ අය අරගලයට සම්බන්ධ වුණා. පස්සේ අරගලේ හයිජැක් කරා කියලා ලොකු චෝදනාවක් ඒ පක්ෂයේ තියෙනවා. ඒ හයිජැක් කරපු අය තමයි විශේෂයෙන්ම අපේ මන්ත්‍රීතුමෙක්ව ඝාතනය කර ගෙවල් ගිනි තිබ්බේ, වෙල්ගම මන්ත්‍රීතුමාව මරන්න ගියේ. මෙව ගැන කතා කරනකොට ඇයි දන්නේ එතුමියට රිදුනේ. එතුමිය ඒ ගැන කියවුවා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන් මේක පිටිපස්සේ ඉන්න ජනතා විත්තු පෙරමුණ පෙට්‍රුගාමින් මේ අරගලේ අර ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධයි කියනක දැන් හැමෝම දන්න රහසක්. ඒ නිසා එතුමියට හිතෙදි දෙන්න දෙයක් කිව්වේ නැහැ. අපි දැක්ක අර හෙල්මට් කණ්ඩායම් මේ මෙතන පාර්ලිමේන්තු ඉස්සරහා අනුර කුමාර මහත්තයාගේ ජීප් එකට නගින හේතු ඒව ටීවී වල පෙන්නුවා. කොහොම වුණත් මම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට මේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න මේක වලදාන ඉඩ නොදී එතුමයි නායකත්වය අරගෙන කටයුතු කිරීම පිළිබඳව. ඒ නිසා මේ කාරණාව මතක් කරා මම විශේෂයෙන්ම නැවත වතාවක් සියලු දෙනාටම මගේ ස්තුතිය උද කරමින් මම ඉදිරි කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දෙමින් මම නිහඬ වෙනවා. මම මේ කාරණා ටික මම අර පොත් ටික සභාගත කරනවා.
එන බෞමි සිටිකරුව මැතිතුමනේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 123 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 291 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 309 කාර්ක සභාව එකඟද? ශීර්ෂ 310 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 311 කාර්ක සභාව එකඟද?
ආයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශීර්ෂ 193 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 221 කාර්ක සභාව එකඟද? ශ්‍රී සද 328 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යලි එක් රැස් වේ. ශීර්ෂ 123 193 221 291 309 සිට 311 දක්වා සහ ශීර්ෂ 328 සංශෝධන රහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව මේ සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව 2022 දෙසැම්බර් මාසයේ 5 වෙනි සන්ධ්‍යා දිනතෙක් පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
දෙසැම්බර් මාසයේ 5 වෙනි දින 9:30 දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් තබනු ලැබේ.